හරිනි අමර සූරිය මැතිනිය.
අහනවා ගරු කතානායකතුමනි.
අධ්‍යාපන ඇමතුමා.
ගරු කතානායකතුමනි, ආචාර්ය හරිනි අමරසූරිය මැතිමියගේ ප්‍රශ්නයට පිළිතුරු අයන්න එක ශ්‍රී ලංකාවේ එක් එක් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ 23 දිනට අනුමත අධ්‍යයන සේවක සංඛ්‍යාව සහ අනධ්‍යයන සේවක සංඛ්‍යාව හැමුණුම එක මගින් ඉදිරිපත් කරනවා. අනුමත අධ්‍යයන කාර්ය මණ්ඩලයේ පළවෙනි තීරුවෙත් අනුමත අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ දෙවන තීරුවෙත් එකතුව අවසාන තීරුවෙත් සඳහන් කරනවා. කොළඹ විශ්වවිද්‍යාලය 1051, 1430, 2481, පෙරදෙන විශ්වවිද්‍යාලය 1627, 2664, 4291, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 1351, 1326, 2677, කැලණි විශ්වවිද්‍යාලයේ 1148, 991, 2139, මොරටු විශ්වවිද්‍යාලය 936, 1013, 1349, යාපනය විශ්වවිද්‍යාලය 1014, 1149, 2163, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය 648, 914, 1562, රුහුණු විශ්වවිද්‍යාලය 1072, 1291, 2363, නැගෙනහිර විශ්වවිද්‍යාලය 445, 514, 959, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය 546, 583, 1129, සබරගම විශ්වවිද්‍යාලය 612, 602, 1214, අග්නිදිග විශ්වවිද්‍යාලය 416, 581, 997, ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය 408, 558, 1018, ඌවවෙල්ලස් විශ්වවිද්‍යාලය 355, 243, 598, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය 228, 357, 585, ගම්පහ වික්‍රමාරච්චි දේශවෛද්‍ය විද්‍යාලය 113, විශ්වවිද්‍යාලය 181, 294, වවුනියා විශ්වවිද්‍යාලය 127, 214, 341, ශ්‍රීපාලි මණ්ඩපය 48, 117, 165, ත්‍රිකුණමල මණ්ඩපය 111, 196, 307, වෛද්‍ය විද්‍යා පශ්චාත්පාද ආයතනයේ 18, 132, 150, කෘෂිකර්ම විද්‍යා පශ්චාත්පාද ආයතනයේ 10, 74, 54, පාලිහ බෞද්ධ අධ්‍යයන පශ්චාත්පාද ආයතනයේ 10, 30, 40, පුරාවිද්‍යා පශ්චාත්පාද ආයතනයේ 12, 30, 42, කලාමානකරණ පිළිබඳ පශ්චාත්පාද ආයතනයේ 6, 26, 32, විද්‍යා පශ්චාත්පාද ආයතනයේ 10, 33, 43, ඉංග්‍රීසි පශ්චාත්පාද ආයතනයේ 5, 9, 14, මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පශ්චාත්පාද ආයතනයේ 1, 12, 13, මානව ශාස්ත්‍ර සමාජීය විද්‍යාවන්ගේ උසස් අධ්‍යාපන සඳහා ජාතික මාධ්‍ය 2, 12, 14, මානව සම්පත් සංවර්ධන අභිවර්ධන ආයතනයේ 13, 56, 71, ජෛව රසායන අණුක ජෛව විද්‍යා හා ජෛව තාක්ෂණ ආයතනයේ 14, 30, 44, ජාතික පුස්තකාල විඥාපන අධ්‍යාපන ආයතනයේ 5, 12, 17, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පාසල 153, 123, 276, තාක්ෂණ ආයතනයේ මොරටු විශ්වවිද්‍යාලයේ 129, 180, 315, ස්වාමි උපුලානන්ද සෞන්දර්ය අධ්‍යාපන ආයතනයේ 89, 105, 194, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා 9, 316, 325, කෘෂිතාක්ෂණ සහ ග්‍රාමීය විද්‍යා ආයතනයේ 13, 71, 84, දේශීය වෛද්‍ය පශ්චාත්පාද ආයතනයේ 2, 14, 16, වෛද්‍ය විද්‍යා පශ්චාත්පාද ආයතනයේ 1, 5, 6, ආයතන 38, මුළු අධ්‍යයන කාර්ය මණ්ඩල 12810, අනුමත අනධ්‍යයන හා කාර්යම අනධ්‍යයන කාර්ය මණ්ඩල 16172, මුළු ගණන 28982. අධ්‍යයන අධ්‍යයන තාවකාලික පුස්තකාල පරිපාලන හා මුල්‍ය අනිකුත් විධායක වෛද්‍ය නිලධාරී අධ්‍යයන සහායක සහකාර නිලධාරී හෝ තාක්ෂණික කළමනාකරණ සහකාර හා අනුබද්ධ ප්‍රාථමික ලෙස ස්ථිර කාර්ය මණ්ඩලයේ ඛණ්ඩණය විවිධ කාණ්ඩ අනුව 23/1 දිනට අනුමත කාර්ය මණ්ඩලය සහ ස්ථිර කාර්ය මණ්ඩලය කොපමණද යන්න විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන ආයතනවලට වෙන්වෙන් වශයෙන් ඇමනුම් දෙක මගින් සඳහන් කර ඇත.
ඒක ගොඩක් කාර්යයන් නිසා මට සභාව මට ටෝටල් එක කියන්න.
ඔව් ටෝටල් එක දෙන්න මම උසස්විත
සවිස්තරාත්මක ගන්න.
ඔව්. ටෝටල් එක ඒකේ අධ්‍යයන අනුමත කාර්ය මණ්ඩල සංඛ්‍යාව 9131යි ස්ථිර සේවක සංඛ්‍යාව 7061යි. එතකොට 9131කින් 7061ක් ගිහාම 0.7යි 2070ක් පුරප්පාඩු දෙන්නේ. මේ ගණනේ කිරීම අනුව ඊළඟට අධ්‍යයන తాවකාලික අනුමත ස්ථිර ගත්තොත් අනුමත 3495යි ස්ථිර 3082යි. කියන්නේ 3495න් 3082ක් ගිහාම 3.1යි 413ක් එතනත් උනතාවයක් තියෙනවා. ඊළඟට පුස්තකාල ගත්තොත් අනුමත 184යි ස්ථිර 152යි. ඊළඟට අයන්න 3/1 රාජ්‍ය විශ්වවිද්‍යාලයේ අනුමත සේවක සංඛ්‍යාව දැනට පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද අනුමත සේවක සංඛ්‍යාවේ අධ්‍යයන සේවක සංඛ්‍යාව සහ අධ්‍යයන සේවක සංඛ්‍යාව දැනට පවතින පුරප්පාඩු සංඛ්‍යාව ඇමුණුම 3 මගින් මම ඒකෙත් අවසාන සංඛ්‍යාව සඳහන් කරන්නම්. දැනට ඇති පුරප්පාඩු සංඛ්‍යාව අධ්‍යයන සහ අනධ්‍යයන මම කලින් ගණනය කිරීම අනුව මං කිව්වා අධ්‍යයන 2070යි ස්ථිර එක තාවකාලිකකේ 413ක් තිබෙනවා. අනධ්‍යයන අනුඅටක පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙනවා. දැනට 387න් 289ක් ඉන්නේ විශ්වවිද්‍යාල පීඨයන් අනුව වෙන වෙනම මම තොරතුරු ටික එවන්නම්. ඊළඟට 4 ඉහත විශ්වවිද්‍යාලයන්හි අධ්‍යයන පුරප්පාඩු සංඛ්‍යාව පමණක් පීඨයන්ට අනුවත් අනධ්‍යයන තනතුරු වලට පවතින පුරප්පාඩු සංඛ්‍යා කාර්ය මණ්ඩලයේ ඛණ්ඩණය අනුවත් දැමුණු 4 මගින් ඉදිරිපත් කර ඇත. ඒකත් වෙන්වෙන් වශයෙන් තියෙනවා විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට ඔක්කොම ගණනය කරලා ඉන්න ඕන එකට මම ඒ ටික එවන්නම් ඔබතුමී. ආයන්න 1/1 රාජ්‍ය විශ්වවිද්‍යාලයේහි මේ වන විට පශ්චාත් උපාධි සහ සප්තවාර්ෂික නිවාඩු ලබාගෙන සිටින කාර්ය මණ්ඩල සංඛ්‍යාව කොපමණද කියන එකට රාජ්‍ය විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල පශ්චාත් උපාධි හෝ සප්තවාර්ෂික නිවාඩු ලබා සිටින කාර්ය මණ්ඩල සංඛ්‍යාව ඇමුණුම 5 මගින් මම ඉදිරිපත් කරනවා. නිවාඩු 387යි පුස්චත් උපාධි සම්පූර්ණ කළා තිනවා 879. ඊළඟ ප්‍රශ්නය සේවය හැරගොස් ඇති කාර්ය මණ්ඩල සංඛ්‍යාව කොපමණද? පිළිතුරු 2021 වසරේ සිට 23 වසර දක්වා සේවය හැරගොස් ඇති කාර්ය මණ්ඩල සංඛ්‍යාව ඇමුණුම 6 මගින් මම ඉදිරිපත් කරනවා 519ක්. මට 17ම සංඛ්‍යාව වෙන වෙනම දෙන්න පුළුවන්. මුළු සංඛ්‍යාව 519. ඊළඟට හරගොස්සත් ඊළඟට ඉල්ලාස්සු කාර්ය මණ්ඩල සංඛ්‍යාව ඇමුණුම 7 මගින් ඉදිරිපත් කළා තිනවා 663. ඒතර 519 663 එකතු කළාම එනවා ඒ දෙකොටස සංඛ්‍යාව. ඊළඟට කොන්ත්‍රාත් බාහිර සහ තාවකාලික යන පදනම් වල සේවයේ යෙදී සිටින අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජික සංඛ්‍යාව කොපමණද? ඇමුණුම 8. කොන්ත්‍රාත් බාහිර සහ තාවකාලික කියන පදනමින් එකතුවක් තියෙනවා 6745ක එකතුව. වෙන වෙනම දෙන්න පුළුවන් අනිත් තොරතුරු ටික. මා උතුපීර එවන්න මේක.
මගේ පළවෙනි ප්‍රශ්නය ගරු ඇමතුමා, මම බොහොම ස්තුතිවන්ත වෙනවා විස්තරාත්මකව සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීම පිළිබඳව. පැහැදිලි ප්‍රශ්නයක් මෙතන මතු වෙලා තියෙනවා, අධ්‍යයන කාර්ය මණ්ඩලයත් අනාධ්‍යයන කාර්ය මණ්ඩලයත්. එකක් මම හිතන්නේ පළමුව පියවර අධ්‍යයන කාර්ය මණ්ඩලයේ විශාල අඩුවක් තියෙනවා, අනාධ්‍යයනයක කොහොමටත් ප්‍රූව් කාඩර් එකත් වැඩි කියලා. මේ ලොජිකල් නෑ. ඒ කොහොමද අධ්‍යයන කාර්ය මණ්ඩලයට වඩා උච්චර වැඩියෙන් අනාධ්‍යයන එකක් එහෙම ගැප් එකක් තියෙන්නේ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඉතින් මම අහන්නේ සහ විශේෂයෙන් මේ කාලය තුළ ඔබ කියපු විදියට 663ක් ඉල්ලා අස්වැලල් තියෙනවා. මේ තියෙන වේකන්සීස් පුරවන්න අරගෙන තියෙන ක්‍රියාමාර්ග, වේකන්සීස් පුරවන එකත් අස්වැලා ගිය අයත් පිළිබඳ අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද, කොහොමද ඒවා පුරවන්නේ කියන එක තමයි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය.
ගරු කථානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නයට පිළිතුර මීට මාසයකමාරකට පමණ පෙර විශ්වවිද්‍යාලයේ ආචාර සංගමයත්, ගරු ජනාධිපතිතුමත්, ආදායම් බද්ධ දෙපාර්තමේන්තුවත්, භාණ්ඩාගාරයත්, විශ්වවිද්‍යාල ප්‍රතිපදන කොමිෂන් සභාවත් එක්ව මමත් සිටින අවස්ථාවේදී කරපු සාකච්ඡාවේදී මෙහි මං සඳහන් කරපු විශ්‍රාමගිය, මේ වසර දෙක තුලදී විශ්‍රාමගිය සහ හැරගිය පිරිස් වෙනුවට කඩිනමින් ඒ තනතුරු ටික පුරවන්න. එතකොට දැන් මේකේ තිනවා දෙක එකතුනහම 1100ක් විතර වෙනවා විශ්‍රාම සහ හැරගිය සංඛ්‍යාව. හැබැයි දැන් එතෙන්දී ජුනි 30ට තමයි ගත්තේ මේ අවුරුද්දේ මේ සංඛ්‍යාව. නමුත් 2021 වර්ෂයේ ටික එකතු වෙලා නැහැ. එතකොට ඉන්නේ 200ක විතර පිරිසක්. නමුත් මම දැන් දුන්න සංඛ්‍යාලේඛන අනුව 221 ඉඳලා 23ට ගත්තනම් අවුරුද්දක 1100ක් පමණ මේ පුරවපුවා ටික අපිට කඩිනමින් පුරවන්න පුළුවන්. ඉතින් මම දැන් මට මේ ප්‍රශ්නේ මම කලින් බලාගෙන හිටියේ නෑ. නමුත් මම ඊයේ දින වෙන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සම්බන්ධ කරගෙන අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය අපි ලබන සතියේ ඉදිරිපත් කරනවා. ඒකට අනුමැතිය ලබා ගන්න පුළුවන්. ඒකම අපි කඩිනමින් පියවර ගන්නවා ඒ විශ්‍රාමගිය සහ හැරගිය පිරිස වෙනුවට ඉතුරු පිරිස බඳවාගෙන. මොකද ඒකේ ප්‍රතිපාදන දැන්ටත් තියෙනවා. ඊට අමතරව අපි සංඛ්‍යාලේඛන කැඳවලා තිනවා. දැන් ওই ටික ගත්තත් තව 1000කට වැඩිය අඩුයි 2070ක් වෙනකොට. ඒ ටිකටත් මම අමාත්‍ය මණ්ඩල සංදේශයක් දාලා ඒ කැටගරයිස් කළා. ඒ විෂය වර්ගය අනුව ඉල්ලීමක් කරනවා ඒක සඳහා ප්‍රතිපාදන ලබා ගන්න.
බොහොම ස්තුතියි. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය, අද මේ ගරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම පිළිබඳ කමිටුවේ වාර්තාව. ඒ වාර්තාවේ නිර්දේශ කිහිපයකට මට එකඟ වෙන්න බැරි නිසා මම ඒ වාර්තාව අසං කළ නැහැ. මම ඒ කමිටුවේ සහභාගී වුණත් ඒ මගේ වෙනස් මතයන් මේකට එකතු කිරීමට සභාපතිතුමා එකඟ නොවීම පිළිබඳ මම කනගාටුව පළ කර සිටිනවා. මම ඉල්ලා සිටියා එක වෙනම ඇනෙක්ස් එකක් හැටියට දාන කියලා, ඒක දාලා නැහැ. නමුත් ඒකෙත් යෝජනා කරලා තියෙනවා මම විරුද්ධ වෙන එක කාරණයක්. එතන දිස්ත්‍රික්ක 25 තුල විශ්වවිද්‍යාල 25ක් අපි ආරම්භ කළ යුතුයි කියලා. මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා අපේ උසස් අධ්‍යාපනයේ අර්ථ දක්වන විදියත්. මම දැක්කා ඔබතුමාත් මාධ්‍යයට ප්‍රකාශ කරලා තිබ්බා මේ හා සමාන දෙයක්. අපේ පවතින විශ්වවිද්‍යාලවල මෙවැනි පුරප්පාදු තියෙද්දි ආර්ථික අර්බුදයක් කියන කතාව හැමතිස්සෙම ආණ්ඩුව ඉදිරිපත් කරමින් මේ වෙලාවේ විශ්වවිද්‍යාලවලට වෙන් කරපු මුදල්වත් නිකුත් නොකර තියෙන තත්වයක, පශ්චාත් ආයතන පෝස්ට් ග්‍රැජුවේට් ඉන්ස්ටිටියුට් වලට සම්පූර්ණයෙන්ම මුදල් කපලා තියෙන වෙලාවක කොහොමද මේවා යථාර්ථවාදී නැහැ. එතකොට අපි මුදල් වෙන් කරන්නේ නැතුව, කාඩ ප්‍රශ්න විසඳන්නේ නැතුව අලුත් විශ්වවිද්‍යාල ගැන කතා කරන්නේ කොහොමද? අර මූලික ප්‍රශ්නය වන ඒ මුදල් වෙන් නොකිරීම පශ්චාත් උපාධි දැන් පෝස්ට් ග්‍රැජුවේට් ඉන්ස්ටිටියුට් ඔෆ් ඉංග්ලිෂ් එකේ ඒ කාර්ය මණ්ඩලයේ 5 දෙනයි මම දන්න තරමේ. ඒ 5 දෙනාගේ පඩිවලට සල්ලි දැන් ආණ්ඩුව දෙන්නේ. ආණ්ඩුව විසින් තමයි දැන් ඒකට මුදල්, ඒ ආයතනයේ මුදල් හොයාගෙන තමයි ඒ පර්මනන්ට් ඇකඩමික් කාඩර් එකේ පඩි ගෙවන්නේ මේ වෙනකොට. ඉතින් ඔබතුමා කොහොමද මේවට උත්තර සහ මෙහෙම තත්ත්වයක් තියෙද්දි දිස්ත්‍රික්ක 25 විශ්වවිද්‍යාල 25ක් දාන යෝජනා කරන්නේ මොන පදනමින්ද?
තනායකතුමනි, ඒ වාර්තාව සභාගත කළා. ඒක මුද්‍රණය කළා. ඊට පස්සේ අපි පසු දිනකදී විජයසස් රාජපක්ෂ මැතිතුමාම ඉල්ලා සිටියා අපි මන්ත්‍රීවරුන්ගේ තව පුළුල්ව අදහස් ලබා ගන්න මේකට විවාදයක් තියමුයි කියලා. ඉතින් ඒකට මට කිසි ගැටලුවක් නැහැ. මම අපි කැමති එකට ඒක උසස් අධ්‍යාපනයට විතරක් නෙමෙයි සීමා වෙන්නේ. උසස් අධ්‍යාපනයට එනකොට සාමාන්‍ය අධ්‍යාපනයත් වෙනවා. ඊට පස්සේ විහිදිලා යනවා වෘත්ති අධ්‍යාපනයේ පිළිබඳව. අර ඔබතුමිය කිව්ව ඔය අවසාන වශයෙන් රිෆර් කළේ ඕපන් යුනිවර්සිටි එකේ බයිලින්ගුවල් එඩියුකේෂන් එකේ පශ්චාත්පාදියද? ඔව්. මං ඇත්ත වශයෙන් මං දැන් මාසයකට විතර කලින් ගියා අධ්‍යාපන අමාත්‍යංශයෙන්. දැන් අඛණ්ඩව අපි හැටේ කණ්ඩායම් හැටියට අපි ඒගොල්ලන්ට දෙනවා, අපි ගෙවීමක් කරනවා. ඔබතුමිය කියන එක ඇත්ත. එතන ස්ටාෆ් එකට
කරු එමුතුමා මේ ප්‍රශ්නේ විනාඩි 20ක් ගියා.
ඔව්, මොකද මේ ප්‍රශ්නේ විශාල මේ මේ පිළිතුරේ අපි කෙටි කළා. නැත්තම් ඊට වඩා වැඩි පොඩකින් මම උත්තර දෙලි ඉවර කරන්නම්. ඔබතුමිය කියන කාරණේ ඇත්ත. මම පුද්ගලිකව විශ්වාස කරනවා දැනට තියෙන රාජ්‍ය විශ්වවිද්‍යාල සහ පශ්චාත් උපාධි ආයතන වල භෞතික හා මානව සම්පත්තික අපි සකස් කරගන්න ඕනේ. එතකොට තමයි ප්‍රමිතින් පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ ජාත්‍යන්තර මට්ටමේ. මොකද ඒක රේෂියෝස් එක එන්නේ. ඉතින් ඒකට අපේ උපරිම උත්සාහය යොදනවා. මම කලින් කිව්වාගේ පුරපාඩු සංඛ්‍යාව පෙරවීම සඳහාත් විශේෂයෙන්ම ඉදිකිරීම් මග නැවතිලා තිනව සමහරක් ඒවය ගුණවත්භාවයට ප්‍රකාශ කරපු නිසා ප්‍රොජෙක්ට්ස් වල ඒවා අපිට සැප්තැම්බර් මාස වෙනකොට මෙයින් අපිට එළියට යන්න පුළුවන් නම් ඒ මුදල් ටික නැවත ලබා ගැනීමේ වැඩපිළිවෙලට අපිට යන්න පුළුවන්. කෙසේ වෙතත් ලබන අවුරුද්ද ඇස්තමේන්තු සඳහා මම මේ ටික සම්පූර්ණයෙන්ම ඉදිරිපත් කරනවා. දැන් තියෙන ටික යථාර්ථවත් කිරීම සඳහා අවශ්‍ය මානව සම්පත් සහ භෞතික සම්පත් වලට අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා.
ගරු කථානායකතුමනි, ගරු හරණී අමරසූරිය මැතිනිය ඉදිරිපත් කරපු ඇතැම් විවේචනට එකඟ වෙලා මම මේ යෝජනාවක් කරන්න හදන්නේ. මේ වාර්තාව සමස්තයක් වශයෙන් ගත්තොත් ගරු ඇමතුමනි, ඉතාම සාධනීය වාර්තාවක්. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු කමිටු වාර්තා අතරේ මම ශාස්ත්‍රීය වැදගත්කමක් සහිත වාර්තාවක්. එස මම ඔබතුමන් ඉල්ලන්නේ අධ්‍යාපන ඇමතුමත් ඉන්නවා, මේ කමිටු සභාපති විජයදාස රාජපක්ෂ මැතිතුමත් ඉන්නවා, කමිටු සාමාජික රාශියක් ඉන්නවා. පාර්ලිමේන්තුව ඇතුලේ දියුණු ශාස්ත්‍රීය සාකච්ඡාවක් කරන්න හොඳ වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා අනාගතය වෙනුවෙන්. ඒ නිසා මේකට ප්‍රමුඛත්වය දීලා මේකට විවාදයක් ධනාත්මක විවාදයක් කරන්න අවස්ථාව කඩනමින් ලබා දෙන්නේ කියලා කියන ඉල්ලීම මේ අවස්ථාවේ කරන්නේ.
බොහොම ස්තුතියි. ඔව්, විජයදාස රාජපක්ෂ මැතිතුමා.
ගරු කථානායකතුමනි, අද දින මේ වාර්තාව මම ඉදිරිපත් කරලා ඔබතුමාගෙන් ඉල්ලීමක් කරා මේ වාර්තාව මේ සභාව ඇතුළෙත් සභාව පිටත් පුළුල් විවාදයකට යා යුතුයි කියලා. මොකද අපේ රටේ අනාගතය තීන්දු කිරීම සඳහා පාදක වෙන ඉතාමත්ම වැදගත් ක්ෂේත්‍රයක් මේක. ඒ සම්බන්ධව අද දිනේ මේ වගේ විවාදයක් පැවැත්වෙයි කියලා මම බලාපොරොත්තුනේත් නැහැ. සාමාන්‍ය සම්ප්‍රදාය අනුව එහෙම සිද්ධ වෙලත් නැහැ. ගරු ආචාර්ය හරිණි අමරසූරිය මැතිනිය පිළිබඳව අද දිනේ මේ දිනේදීම යම් විවාදයක් ආරම්භ කරා, ඒක ගැන කිසි ගැටලුවක් නැහැ. නමුත් මේ විවාද මේ වාර්තාව ඉදිරිපත් කරේ ගරු කථානායකතුමනි, මේ කමිටුවේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ 10 දෙනාගෙන් 9 දෙනෙක්ම අස්සම් කරලා එකඟතාවය පළ කරලා එතුමිය වෙනම ඔබ්සර්වේෂන් එකක් එතුමියගේ විදිහට ඉදිරිපත් කරලා අපි ඉදිරිපත් කරේ 9 දෙනාගේ එකඟතාවය ඇතිව. ඒක නිසා මේ පිළිබඳව පක්ෂව විපක්ෂව තවදුරටත් ඉදිරිපත් කරන කරුණු අපි සලකා බලන්න ඕනේ කියන කාරණය ගැන කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඒකෙදි මම ඔබතුමාට අවධාරණය කරන්නේ අද දිනේදී මේකට විවාදයක් දෙන්න කියලා මම ඉල්ලුවා. ඒ විවාදය දවසක්ද දෙකක්ද තුනක්ද පක්ෂ නායකතුමාලා එකතු වෙලා ඔබතුමාලා සාකච්ඡා කරලා අපිට දෙන්න. අපි බලාපොරොත්තු වෙනවා මේක මේ පාර්ලිමේන්තුව ඇතුලේ විතරක් සාකච්ඡා කර රට මදි. මේ පිළිබඳව මේක රටේ ජනතාවගේ අදහසුත් ගන්න ඕනේ. ජනතාවත් එක්ක සිවිල් සමාජයත් එක්ක මේක සාකච්ඡා කරන්න. ඒ නිසා ගරු කථානායකතුමනි, අද දිනේදී මේ මතු කරන දැන් විශ්වවිද්‍යාලයට ගුරුවරු ඉන්නවද, සල්ලි තියෙනවද, ආර්ථිකය කඩා වැටිලාද කියන එක අපිට ඒක නෙමෙයි මේකේ තියෙන්නේ. තව අවුරුදු 30ක් 40ක් ඈතට යනකම් මේ රටේ අධ්‍යාපන ක්‍රමය සකස් වෙන්න ඕන කොහොමද කියලා තමයි අපි ඉදිරිපත් කරලා
තියෙන්නේ. කරුමන්තිතුමා, විවාදයට අපි වෙනම දිනයක් දාගනිමු. දැන් කීයද වෙලාව? ඈ දැන් විනාඩි 20ක් මේකට අපි නාස්ති කරා. හරි මොකද්ද කියන්නේ ඉතින් ඉක්මනට
සුති ගරු කතානායකතුමනි ගරු මාතෘතුමාගේ අධ්‍යාපන මාතෘතුමාගේ අවධානය යොමු කරනවා දිගින් දිගටම මේ පාසල්වල දැන් විශේෂයෙන් මගේ ගේ ඉස්සරහා තියෙන බොමිලිය ජාතික පාසලේ දිගින් දිගටම මේ දෙමාපියන්ට දරුවන්ගේ උසස් පෙළ ඇඩ්මිෂන් එක දෙන්න නැතුව මේ විදුහල්පතිවරු අත්නෝමතිකව කටයුතු කරනවා මේ පුද්ගලයා මේ පාර්ලිමේන්තුවේ කතා කරලා තමයි මේ පුද්ගලයා වහලා තිබ්බ කාර්යාල ටික විවෘත කරගත්තේ රට ගිය වෙලාවේ ඉතින් ගරු අමාත්‍යතුමාගේ අවධානය යොමු කරනවා ප්‍රතිසං ඇවිල්ලා තියෙනවා දිගින් දිගටම මේ විදිහට වැඩ කරනවා දැන් ළමයි 200ක් විතර ඇඩ්මිෂන් දෙන්න නැතුව ප්‍රශ්නතිකර අපි කවුරුත් දන්නවා පහුගිය කාලේ පුරාවටම මේ දරුවෝ කොවිඩ් තිබ්බා පාසල් තිබ්බේ නැහැ ප්‍රශ්න ගණනාවක් තියෙනවා ඉතින් ඉතමත් ගෞරවයෙන් ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ අවධානය යොමු කරනවා
උතුමා පෞද්ගලිකව මුණ ගැහිලා කිව්වනම් හරිනේ
ඊළඟ ප්‍රශ්නය ඉම්තියාස් වකිර්මාක මැතිතුමා ස්වභාවේ නැහැ
ගරු කතානායකතුමනි එක 5464 භූගෝලීය තොරතුරු ඒකකය මගින් පරිගණක ගත කර ඇති පුරාවිද්‍යා ස්ථාන සංඛ්‍යාව තමයි ඒ 5664. ඊළඟට ඇමුණුම් අංක 1 A2 උත්තරේ ඇමුණුම් අංක 1 සඳහන් කරලා තියෙනවා 5664ක් තියෙන නිසා දැන් මේ වෙලාවේ ඉදිරිපත් කරන්න අපහසුයි. A3 2773. A4 ඇමුණුම් අංක 2. A1 කැනීම් 2 සංරක්ෂණ 9. A2 ඇමුණුම් අංක 3 සඳහන් වෙනවා. A3 ස්මාරක සංඛ්‍යාව ගණන් බලා නොමැත පුරාවිද්‍යා ස්ථානයන්හි තෝරාගත් ස්මාරක පමණක් සංරක්ෂණය කරනු ලබයි. කිසිදු ස්මාරකයක් සංරක්ෂණය නොකරන ලද ස්ථාන 1804. A4 ඇමුණුම් අංක 2. අදාළ නොවේ.
ගරු අමාත්‍යතුමනි මේ ඔබතුමා ඉදිරිපත් කරපු ඇමනුම් සභාගත කරනවාද කියලා මම මුලින්ම දැනගන්න කැමතියි.
කොහොමද එනවා ඔබතුමාගේ ප්‍රශ්නෙත් එක්ක?
ගරු කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන් මේ මොහොතේත් ගරු කතානායකතුමනි කුරුන්දි අශෝක විහාරයේ තුල අද උත්සාහයක් තියෙනවා මේ මාසේ 14 වෙනිදාත් උත්සාහයක් තිබ්බා එතන පොංගල් උත්සවයක් පවත්වන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුවත් මැදිහත් වෙලා අය කරන්න ඉඩ දුන්නේ නැහැ. නමුත් අද දෙමළ දේශපාලඥයන් විශේෂයෙන්ම දෙමළ බෙදුම්වාදී අන්තවාදී දේශපාලඥයන් රවිහරන් සහ පිරිසක් අදත් එතන පොංගල් උත්සවයක් පැවැත්වීම සඳහා සූදානමක් තිබෙන බව දැනගන්න ලැබිලා තිබෙනවා. මේකට හේතුව ගරු අමාත්‍යතුමනි දැන් 931 මේ පුරා කුරුන්දාශෝක විහාරයේ ගැසට් කරද්දීම මේ බෞද්ධ නටබුන් සහිත ස්ථානයක් බව ඒ ගැසට්ටුවේ සඳහන් වෙනවා. එසේ තිබියදී ඊට පස්සේ දිගින් දිගටම මෙහි කැණීම් කළා, විශේෂයෙන්ම පිළිමගේ කැණීම් කළා. එයිදිත් කිසිඳු හින්දු කෝවිලක් ඒ ස්ථානයේ තිබුණාය කියලා කිසිදු පුරාවිද්‍යාත්මක නටබුමක් හම් වෙලා නැහැ. දෙමළ අකුරක්වත් හින්දු අකුරක්වත් මොකුත් හම් වෙලා නැහැ. එසේ තිබියදී දිගටම මේ පුරාවිද්‍යාත්මක ස්ථාරකය බෞද්ධ ස්මාරකයක් හැටියට ප්‍රකාශයට පත් නොකර තිබීම නිසා එය උත්සාහයක් ගන්නවා හින්දු දේවස්ථානයක් හැටියටත් අර්ථකථනය කරලා හඳුන ගන්න. මේ නිසා තමයි මේ ගැටුමක් ඇති වෙලා තිබෙන්නේ, ගැටුම්කාරී තත්වයක් මතුවෙලා තිබෙන්නේ. ඉතින් මම ඉල්ලා සිටින ඔබතුමාගෙන් අධ්‍යාපන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පුළුවන්කම තියෙනවා 931 දීත් මේක කරලා තියෙන එකක් නිසා මෙය බෞද්ධ පුරාවස්තුවක් හැටියට ප්‍රකාශයට පත් කළොත් මේ ගැටුම තවදුරටත් පවතින්නේ නැහැ. එසේ නොවන්නට මෙය ගැටුම්කාරී තත්වයක් බවට පත් වෙන්න ඉඩ තිබෙනවා. ඒක විශාල අපරාධයක්, මේ ජාතික සමගියට බාධාවක් කියලා තිනවා. මෙය පුරා බෞද්ධ පුරාවස්තුවක් කියන නම් නොකරන්නේ මන්ද කියන කාරණයක්, ඒ නම් කරනවා නම් ඒ කවදද කරන්න කියන කාරණයක් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
කරු කතානායකතුමනි, මේ වන විට මේ ප්‍රස්තුත කාරණය සම්බන්ධව නඩු දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මහේස්ත්‍රාත් උසාවියේ විභාග වෙමින් පවතිනවා. එහිඳා නීති උපදෙස් ලබාගෙන මෙතුමාගේ යෝජනාව ඉටු කරන්නට අවශ්‍ය කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.
එවන අතුරු ප්‍රශ්නයේ ගරු කතානායකතුමනි, මා දන්නා තරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සංරක්ෂණ කටයුතු සඳහා, රසායනික සංරක්ෂණ කටයුතු සඳහා, එවැගේම වාස්තු විද්‍යාත්මක සංරක්ෂණ කටයුතු සඳහා, එවැගේම කැණීම් කටයුතු සඳහා මේ වර්ෂයේ මුදල් අයවැයෙන් වෙන් වෙලා තියෙනවා. නමුත් දැන් මාස 7 ගත වෙලා තිබියදී ඒ මුදල් සමාරක් වෙලාට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතැම් කැණීම් කටයුතු සඳහා සහ සංරක්ෂණ කටයුතු සඳහා කරලා තියෙන ණයට, ඒව කරලා තියෙන ණයට මුදල් ගෙවලා නැහැ තාම. මේ පිළිබඳව මුදල් දැන් නොගෙවන නිසා ඉදිරි කටයුතු කරගන්න බැරි අස්ථිරතාවයකට පත් වෙලා තිබෙන බව අපට දැනගන්න ලැබිලා තිබෙනවා. මෙසා ගරු ඇමතුමාගේ අවබෝධය තියෙනවද? එසේ නම් මේ මුදල් ලබා දීලා මේ සංරක්ෂණ කටයුතු වේගවත් කිරීමට සඳහා අවශ්‍ය මැදිහත් වීම කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
ගරු කතානායකතුමනි, පහුගිය වර්ෂයේ පටන් කාර්තු ක්‍රමයට අපේ වියදම් ඇස්තමේන්තු ගත කළා. ඒ නිසා යම් කිසි පමාවක් සිද්ධ වුණු බව අපි පිළිගන්නවා. නමුත් මේ වෙනකොට ජූනි මාසයේ 30 වෙනිදා සිට ඒ කාර්තු ක්‍රමය ඉවත් කරලා තියෙනවා. එතකොට දැන් අපිට පහසුවක් තියෙනවා අවුරුද්දටම වෙන්වෙච්ච මුදල් ඒ අවශ්‍යතාවයන් අනුව වීදම් කරන්න. ඒකෙදී ඔය ඔබතුමා ගරු මන්ත්‍රීතුමා මතු කරන ගැටලුව බොහෝ දුරට සමනය වෙයි. ඒ ගැන විශේෂයෙන්ම පෞද්ගලිකව සොයා බලා යම් ඔබතුමාට, මේ ගරු මන්ත්‍රීතුමාට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් තවදුරටත් නොවිසඳුණු යොමු කරන්න අපි මැදිහත් වෙන්න.
ඕම ස්තුතියි. දෙවන වටේ ප්‍රශ්න අංක 1 කවුරු හරි අහන්න. සුවඥාන මන්ත්‍රීතුමා
මයික් අහනවා ගරු කතා නැහැ.
සංචාරක හයිඩන් එමෙතුමාගේ ප්‍රශ්නේ සභාගත කරනවද?
ඉවෙන් ප්‍රශ්නේද?
පළවෙනි ප්‍රශ්නේ.
සති දෙකක් කල් ගන්න.
පස්වන ප්‍රශ්නය සහන් ප්‍රදීප් පිටාන මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය
අහනවා ගරු කතා නැහැ.
සභාගත කරන්න. හත්වෙනි ප්‍රශ්නය
අහනවා ගරු කතා නැහැ.
සති දෙකක් කල් ගන්න.
අටවන ප්‍රශ්නය
අහනවා ගරු කතා නැහැ.
සභාගත කරන්න.
නවවන ප්‍රශ්නය
අහනවා ගරු කතා නැහැ.
සති දෙකක් කල් ගන්න. ඉවරයි.
ඉතාමත්ම කෙටියෙන් ගරු සභානායකතුමාගේ අවධානය යොමු කරනවා. මේක බරපතල ප්‍රශ්නයක් නිසා මම මේක ඉදිරිපත් කරන්නේ. මිනුවන්ගොඩ බල ප්‍රදේශයේ වෙළඳ ව්‍යාපාරිකින්ට බරපතල ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තිබෙනවා. මාස 4ක් පුරාවට මිනුවන්ගොඩ නගරයේ වෙළඳ ව්‍යාපාරිකින්ගෙන් කප්පම් ගැනීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනවා. ඒ කප්පම් ගැනීම සඳහා ඉවහල් වන්නේ විදේශ රටක පදිංචිව සිටින මැර කණ්ඩායමක් කියලා වාර්තා වෙනවා. ඉතින් අත්ත වශයෙන්ම මිනුවන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික කටයුතු දැන් අතහැරලා දමලා යන විශාල ව්‍යාපාරිකින් කොට්ටාසයක් සිටින මොහොතක මම හිතන්නේ මේ ව්‍යාපාර කිරීමේ කණ්ඩායම් වලට ආරක්ෂාව සැපීමේ යම් වැඩපිළිවෙලක් මේ රජයේ නිර්මාණය කළ යුතු වෙනවා. ඒ නිසා මේ පිට රටක ඉඳගෙන විශේෂයෙන්ම මහා මංකොල්ලකාරින් තර්ජනකාරින් කොට්ටාසයක් මේ ඇතිකරන භීෂණය ව්‍යාපාරිකයෝ හැම මාසෙකම ලක්ෂ ගණන් දසලක්ෂ ගණන් කප්පම් ගෙවනවා. ඉතින් මේ පිළිබඳව මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. කරුණාකරලා රටේ ආරක්ෂාව, ජනතාවගේ ආරක්ෂාව, මේක තමයි ජාතික ආරක්ෂාව. මේ ජාතික ආරක්ෂාව සාක්ෂාත් කිරීමේ යම්කිසි වැඩපිළිවෙලක් ආරක්ෂක අංශහරහා දියත් කරන්නයි කියලා මම බොහොම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. කරුණා කරලා මේක මේ විහිළුවට කාරණාවක් නෙවෙයි, මේක මේක සත්‍ය බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා මේකට විසඳුමක් ලබා දෙන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා.
ගරු කථානායකතුමනි, විටින් විට මෙවැනි තත්ත්වයන් වාර්තා වෙනවා විවිධ ප්‍රදේශවල. ඔය ප්‍රශ්නේ මේ කඩුවෙල ප්‍රදේශයේ තිබුණා දැනට අවුරුද්දකට විතර කලින්. පස්සේ පොලිසිය තා දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම නිසා දැන් ඒක පාලනය වෙලා තියෙනවා. මෙතුමා කියන කාරණයක් ඒ එවැනි තවත් සිද්ධියක් ඔය ප්‍රදේශයේ නමුත් තවත් ප්‍රදේශවල වෙන්න පුළුවන්. ඒක නිසා ජාතික ආරක්ෂාව පිළිබඳ අමාත්‍යතුමාට ඒ පිළිබඳව ගන්නා වූ පියවර පිළිබඳව ඔබතුමාලා දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු සලස්සන්නම් යම් පියවරක් අරගෙන.
සුදර්ශන දිනපිටිය මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ.
ගරු කතානායකතුමනි, ප්‍රතිමම ස්තුතිවන්තයෙනවා මේ අවස්ථාව ලබා දුන්නට. මේක කඳුකර ප්‍රදේශයේ මේ වෙනකොට ගිනි ගැනීම සිදු වෙනවා. විශේෂයෙන්ම බදුළු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශලිකම් කොට්ටාෂ 6ක වගේ ප්‍රදේශවල කඳුකර ප්‍රදේශ ගිනි ගන්නවා. ගරු කතානායකතුමනි, ඊයේ දවසේ ඉඳන් මේක සිදු වෙනවා. තැනින් තැන මේ වගේ සිදු වුණා. අපිට මීට සති 3කට විතර කලින් ගිනි රාවණැල්ල ප්‍රදේශයේ ගිනි ගැනීමක් සිදු වුණා. ඊට පස්සේ අපි ඒක හොයලා බලනකොට අපිට අහු වුණා ළමයි කීප දෙනෙක් තමයි මේක කරලා තියෙන ගිනි තැබීම. ඒ අනුව මුළු ප්‍රදේශයේම ගිනි ගත්තා, කඳු ප්‍රදේශයේම. මේක ලොකු පරිසර හානියක් වගේම සතු විශාල ප්‍රමාණයක් මියනවා. ඊට අමතරව ගරු කතානායකතුමනි, සමහර අය ගිනි තැබීම් කරනවා, එක පැත්තකින් ගිනි තියලා සත්තු ටික වෙන පැත්තකට යනකොට ඒක සත්තු අල්ලන්නත් ගිනි තියනවා. ඉතින් ඒ වගේ ලොකු පරිසර හානියක් මේ වෙනකොටත් සිදු වෙනවා. ඒ වගේම ගුවන් හමුදා හෙලිකොප්ටර් දාලා අපි ගිනි නිවන්න හදනකොට විශාල වියදමක් දරනවා. ඒකත් හරියට නිමා ගන්න බැරි තත්යකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම දරුවන්ට, පාසල් දරුවන්ට දැනුවත් කරන්න කියලා මම DCC චෙයාර්මන් හැටියට මේ වෙනකොට දැනුවත් කරා අධ්‍යාපන ශිෂ්‍යය සිළු දෙනාම මේ වගේ දෙයකට මැදිහත් වෙන්න එපා කියලා. ඒ වගේම අනෙකුත් මේ මාධ්‍ය මගින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා, මාධ්‍ය මගින් මේක ප්‍රචාරය කරන්න මේ වගේ අපරාධයක් සිදු වෙන එක ලොකු ප්‍රශ්නයක්. මුළු ප්‍රදේශයේම මේ වෙනකොට ඒ ගෙන ගැනීම කඳුකර ප්‍රදේශයේ ඒ වගේ තත්ත්වයකට පත් වෙනවා. සමහර ඒවා ලැබගිනි තියෙනවා, දැක කලින්ම ඒක නිමා ගත්තොත්, ඉක්මනටම නිමා ගත්තොත් අපිට පුළුවන් ඒක නවත්තන්න. එහෙම නැත්නම් ඊරෑ හුලඟත් එක්ක අපිට නිමා ගන්න අපේ මේ අපිට ඒක නිමා ගන්න බැරි වුණා. ඉතින් ලොකු උත්සාහයක් ගත්තා, නමුත් නිමා ගන්න බැරි වුණා. ගරු කතානායකතුමනි, මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා මං ඉල්ලා සිටිනවා. මාධ්‍ය තුලින්, මාධ්‍ය වලින් සහ පාසල් දරුවන් දැනුවත් කිරීම, ආයතන දැනුවත් කිරීම, මේ සියල්ලම රජ ආයතන දැනුවත් කිරීම, ඒ සියලුම දේවල් කරලා මේක ඉක්මනටම නවත්ත ගන්න ඕනේ. ඒ වගේම ගරු කතානායකතුමනි, පොලිසිය මගින් ජනතාවට ප්‍රචාරණයක් ලබා දීලා, ප්‍රචාරයක් ලබා දීලා මේවට මැදිහත් වෙන්න එපා කියලා, ඒ වගේම නීතිමය කරුණු මේ වගේ දෙයකදී ගන්න පුළුවන් උපරිම ඇක්ෂන් එක ගන්න අවශ්‍ය කටයුතු, ඒ වගේම ජනතාව දැනුවත් කිරීම, මේ වගේ දෙයක් කරොත්, මේ වගේ අපරාධයක් කරොත් ජනතාව දෙන දඬුවම් පිළිබඳව දැනුවත් කරන ලෙසත් මම ඉල්ලා සිටිනවා ගරු කතානායකතුමනි. විශේෂයෙන්ම මේ ගැන මම අවධානය කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාට.
මේ සභාගර්භයේ අපේ වනජීවී ඇමතුමිය ඉඳලා ගියා ගරු කතානායකතුමනි. දැන් ඊයේ දිනේ මේ අලිමිනිස් ගැටුම පොළොන්නරුව දිස්ත්‍රික්කයේත්, ඒ වගේම අපේ රෝහණ බණ්ඩාර ගරු මන්ත්‍රීතුමාගේ කැපිටිගොල්ලෑව දිස්ත්‍රික්කයේත් මිනිස් ඝාතන දෙකක් වුණා. ඒ වගේම දේපළ හානි දෙකක් වුණා. දැන් ගිය අවුරුද්දේ ගරු කතානායකතුමනි, වනජීවී නිලධාරීන් 40 දෙනෙක් 40ක් විශ්‍රාම ගියා. එතකොට මේ අවුරුද්දේ යා සමාන පිරිසක් යනවා. එතකොට අද සේවකයෝ ප්‍රමාණවත් පිරිසක් නැහැ. ඒ වගේම සිවිල් ආරක්ෂක නිලධාරී පාවිච්චි කරා මේ අලිබැට බලා ගන්න. ඒ අයට අවශ්‍ය පහසුකම් නැති නිසා දැන් ඒගොල්ලෝ ඒවට මැදිහත් වෙන්නෙත් නැහැ. මේ දිනින් දින මිනිස්සුත් මැරෙනවා, එක පැත්තකින් අලිත් මැරෙනවා. එතකොට මේ සම්බන්ධව ගරු කතානායකතුමනි, අපි මේ සභාගර්භයේ අදහස් ඉදිරිපත් කරාට මේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම වනජීවී ඇමතුමිය ඉඳලා ගියා. එතුමිය හිටිනම් තමයි මේකට උත්තරයක් දෙන්න ඕන. දැන් මේ අලුමිනිස් ගැටුම දිගින් දිගටම වෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් මේකට අවශ්‍ය කරන පිරිස මදි. දැන් ගිය අවුරුද්දේ 40ක් විශ්‍රාම ගියා. මේ අවුරුද්දේ යහ සමාන පිරිසක් විශ්‍රාම යනවා. සිවිල් ආරක්ෂක නිලධාරීන් මේකට මැදිහත් වෙන්නේ නැහැ. මේකට මොකක් හරි කරන්න කියලා තමයි යෝජනා කරන්නේ.
සභානායකතුමා උත්තරයක් දෙනවද?
කතානායකතුමනි, යෝජනා පිළිබඳ දැනුම් දීම සහ දින නියමිත කටයුතු අංක 1 මම මූ කරනවා. බැංකු විශේෂ විධාන 50 කෙටුම්පත් දෙවනවර කියවේ. මට උත්තරයක් දෙන්න බෑ. මම ඒක ඇමතුමිට කියලා උත්තරයක් දෙන්නම් ඊළඟ දවසේ.
තරුෂයන් සේමසිංහ මන්ත්‍රීතුමා,
සභානායකතුමා කතා කරා ඉස්සෙල්.
ගරු කතානායකතුමනි, බැංකු විශේෂ විධාන පනත මං සඳහන් කරන්න ඕනේ. මේ පනතේ පූර්විකාව ගැන මං යමක් කියලා පටන් ගන්න. මහා බැංකුවේ निराකරණය කිරීමේ අධිකාරී බලය, ප්‍රාග්ධනයට, ද්‍රවශීලතාවයට, ගුණවත් භාවයට හෝ වෙනත් යම් කාලීන අවදානමකට යටත් බලපත්‍රලාභී බැංකුවක් නිරාකරණය කිරීම සඳහා මහා බැංකුව සහ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලැබිය හැකි නිරාකරණ ක්‍රියාමාර්ග සඳහා විශේෂ සඳහා විධිවිධාන සැලසීම පිණිසද ඒක ආරමුණා. ඊළඟට මුල්‍ය පද්ධතියේ ස්ථායීතාවය සහතික කරමින් එවැනි බැංකුවක තැන්පත්කරුවන්ගේ සහ ණයහිමියන්ගේ යහපත සාර්ථක කිරීම සඳහා එකී බැංකුව අඛණ්ඩ ව්‍යාපාරයක් වශයෙන් යළි පන ගැනීම පිණිසද එක දෙවැනි ආරමුණ. එවැනි බලපත්‍රලාභී බැංකු සඳහා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයක් සහ ගණන් බේරා වසා දැමීමේ ක්‍රියාවලියක් සඳහා විධාන සැලසීම පිණිසද ඊට සම්බන්ධව ආනුෂාංගික කාරණා සඳහා විධාන සැලසීම සඳහා වූ පනතක ප්‍රධාන කරුණු තුනක් සහ ආනුෂාංගික කරුණු තියෙනවා. දැන් අපේ රටේ මේ සම්බන්ධයෙන් ගත්තොත් අපි ඊයේ අලුත් මහ බැංකු පනතක් ඉදිරිපත් කළා. ඒක අපි සම්මත කරගත්තා. විපක්ෂයේ සමහර කතිකයෝ කිව්වා මේක IMF එකේ වුණ කමක් කියලා. අපි ඒක පස්සකින් තියමුකෝ. හැබැයි ඒ පනත බෙදීමකින් අවසානයේ කමිටු අවස්ථාවේදී සම්මත වුණා බෙදීමකින් තොරව තුන්වෙනිවර කියලා.
දැන් order please deputy Harshan Rajakarna will take the mic.
ගරු මුලාසරණ මන්ත්‍රීතුමනි, මං කියාගෙන ආවේ දැන් මේකත් ඒකට සම්බන්ධ වෙනවා. මොකද බැංකු විශේෂාන පනතක් අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම මේ රටේ සාමාන්‍ය තත්ත්වයක් තුල නෙවෙයි අපි ඉන්නේ. සාමාන්‍ය බැංකු කටයුතු සිදුවීම අපි දන්නවා 1961 වෙනකොට ලංකා බැංකුව ජනසතු කිරීම, ඊළඟට මහජන බැංකුව ආරම්භ කිරීම, ඊට පස්සේ 1970 දශකයේ මුල ඉතිරි කිරීමේ බැංකුව ඒක ඉතිරි කිරීම අංශයට, 60 දශකයේදී මෝගේජ් බැංකේ ආරම්භ කිරීම, ඊට පස්සේ වාණිජ බැංකු ගණනාවක් අද බිහි වෙලා තිනවා. ඒක නිසා ලෝකේ අපේ රටේ බැංකුවල විශාල සංවර්ධනයක් දකින්න තිබෙනවා. දැන් ඒකත් එක්කම ඒකට තාක්ෂණය එකතු වෙලා තිබෙනවා. ඒ නිසා ඉතාම කෙටි කාලයක් තුළ යම් යම් තීන්දු ගන්න සිදු වෙනවා. ඊළඟට අපි පසුගිය කාලය තුල ගත්තොත් දැන් මගේ මතකයේ හැටියට විනිමය අනුපාතය ගත්තාම 1977 තිබ්බේ ඩොලර් එක රුපියල් 8යි, ස්ටර්ලින් පවුම් එක රුපියල් 15යි. මම බැංකුවට සම්බන්ධ වුණේ 1977 ජනවාරි මාසේ 80 එතකොට 78 වෙනකොට එකවරම 100%කින් ඩිප්‍රීෂিয়েට් වුණා. ඒ කියන්නේ රුපියල් 8 තිබිච්ච ඩොලර් එක 16න් එහාට ගියා, ස්ටර්ලින් පවුම් එක 28 30ට ගියා එකවර. එදා 1978 වෙනකොට. හැබැයි ඒක ස්ටැබිලයිස් වුණා ඊට පස්සේ. ඊට පස්සේ 82 3 4 5 වෙනකොට US ඩොලර් එක රුපියල් 20යි 21යි. ඒවලම හાર્ඩ් කරන්සිස් ටිකක් තිබ්බා 6ක්. එයාද යුරෝපයේ තියෙන ස්විස් ෆ්‍රැන්ක්, ෆ්‍රෙන්ච් ෆ්‍රැන්ක් එදා, ඉටාලියන් ලීරා, එහෙම තිබුණේ ස්විඩිෂ් ක්‍රෝන්. දැන් ඒ වෙනුවට එතන ආවා යුරෝ එක. හැබැයි බ්‍රිතාන්‍ය පවුම එහෙමම තිබ්බා. මම පෙන්නන්නේ ජාත්‍යන්තර වෙළඳාමේදී විදේශ විනිමය ගනුදෙනුවලදී කොහොමද මේ මේවා වර්ධනය වුණේ කියලා. දැන් ඒවත් එක තමයි මේ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. දැන් එතකොට බැංකු පද්ධතිවල ලෝකේම වර්ධනයක් වෙලා තියෙනවා. ණයවර ලිපි විවෘත කිරීම, ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් බිල්ස් මේ ආදී වශයෙන් ගන්නකොට ට්‍රැවලින්. දැන් ඔබතුමාට මතක ඇති ඉස්සර අපි යනකොට ට්‍රැවලර්ස් චෙක් අරන් යනවා. දැන් කවුද ට්‍රැවලර්ස් චෙක් අරන් යන්නේ? කවුරුත් අරන් යන්නේ. ක්‍රෙඩිට් කාඩ් එක ඇක්ටිවේට් කළාම දැන් නම් අපිට යූස් කරන්න පුළුවන්. පහුගිය කල්ලි වැරුව හිටියේ නේද? දැන් පුළුවන්. ඉතින් ඒ නිසා මෙවැනි ප්‍රවර්ධනයන් රාශියක් ලෝකේ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එවැනි සිදුවීම් සිදු වෙනකොට මට මතකයි 2008 වර්ෂයේදී ලෝක ආර්ථික අවපාතයක් ආපු වෙලාවේදී ඇමරිකාවේ විශාල ප්‍රශ්නයක් ආව බැංකුවලට, එංගලන්තයේ බැංකුවලට ප්‍රශ්නයක් ආවා. එතකොට මොකද්ද වුනේ? විවිධ ක්‍රියාමාර්ගයන් ගත්තා. දැන් අපිටත් ඒ වගේ ප්‍රශ්නයක් නාවම නෙවෙයි. 2008 සමහර වාණිජ බැංකුවල බරපතල ප්‍රශ්නයකට එනකොට ඒවකට පැවතිච්ච රජය යම් යම් ක්‍රියාමාර්ගය අනුගමනය කළ එක යථා තත්ත්වයට පත් කළා. දැන් ඒක නිසා වෙන්නේ අවදානම් වෙන්න පුළුවන් වරින් වර. එහෙමනම් ඒ අවදානම් වලට මුහුණ දීම සඳහා රටේ ශක්තිමත් නීතියක් තියෙනවා. මහා බැංකුවේ බැංකින් බැංක් සුපර්විෂන් ඩිවිෂන් එක. බලපත්‍රලාභී බැංකු කොහොමද අධීක්ෂණය වෙන්නේ කියන කාරණේ විස්තරාත්මකව ඊයේ අපි විවාදයට ගත්තා. දැන් අද එනවා ඊට ආනුෂාංගික වෙනවා බැංකු විශේෂ ප්‍රධාන පනත. දැන් මම කිව්වා ප්‍රධාන අරමුණු තුන ගත්තාම මේකේ ඒ මං සඳහන් කළා ඊට පස්සේ තියෙන ආනුෂාංගික කරුණු. දැන් මට මතකයි පහුගිය සති දෙක තුනකට කලින් මේ පරාට එක්සිකියුෂන් ගැන විශාල විවාදයක් තිබ්බා. මගේ මතකයට 95. එතකොට පරාට එක්සිකියුෂන් එක නැත්තම් අපි හිතමු මේ අද තියෙන තත්ත්වය පස්සකින් තියමුකෝ. හැබැයි සාමාන්‍ය බැංකු කටයුතු වලදී මේ පරාට එක්සිකියුෂන් නැත්තම් සමහර බැංකු බංකොලොත් වෙන තිබුණා මීට කලින්. මොකද අපි මේ පාර්ලිමේන්තුවේම කෝප් එක ඉස්සරහට සමහර බැංකු ගෙනාපු වෙලාවේ වාණිජ බැංකු අපි ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ ඔඩිටර් ජෙනරල්ගේ රිපෝට් එකත් එක්ක නන් පර්ෆෝමින් ලෝන්ස් NPA ප්‍රතිශතය වැඩි වෙමින් ගියා. සමහර මිලියන 10 ඊට වැඩි 9. දැන් මේ මාසේ දෙනවා. ඊළඟ මාසේ ඉඳලම වාරිකේ ගෙවන්නේ. පොලිය ගෙවන්නේ. එතන බෑඩ් ඩෙට්ස් වලට යනවා. එහෙනම් මේ ණය ලබා දීමේදී ගත යුතු ක්‍රියාමාර්ග ගත්තද? ඒ සඳහා වන්නා වූ අප කරගත්තද? මෙතන විශාල ප්‍රශ්නයක් තිබුණා. ඉතින් එහෙම ඕන කෙනෙකුට විශාල වශයෙන් ණය අරගෙන පැහැර හැරලා එක්ක එයාගේ සමාගම බුන්නත් තුනයි කියලා මේ ණය කපහරිනයි කියන්න පුළුවන්. එහෙම කියොත් බැංකු පවත්වන්න බෑ. දැන් බැංකුවක ගත්තොත් දැන් ගත්තත් දැන් එක්චේන්ජ් රේට් එකේ බයින් ඇන් සෙලින් එකේ දැන් විශාල පරතරයක් තියෙනවා. හැබැයි මිට අවුරුදු ගණනාවට කලින් රුපියලකට වඩා පරතරයක් තිබුණේ නැහැ බයින් ඇන් සෙලින්. මොකද බයින් ඇන් සෙලින් අතර එන එක බැංකුවට අවශ්‍යයි. ඊළඟට පහුගිය කාලේ බැංකු පොලිය අනුපාතය වැඩි කළා. ඇයි? බැංකුවල ද්‍රව්‍යශීලතාව පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. ඊළඟට උද්දාපනය පාලනය කරන්න ඕනේ. හැබැයි ඊට පස්සේ ගත්ත ක්‍රියාමාර්ග නිසා ක්‍රමානුකූල උද්දමනයේ පල්ලෙහාට ආවා 70% ඉඳලා 12% දක්වා ගිය මාස වෙනකොට. බැංකු පොලිය අනුපාතය අද බැංක් සුපර්විෂන් එකත් එක්ක සෙන්ට්‍රල් බැංක් එකේ ඒ බැංකුවට ලබා දෙන ණයවලදී මහා බැංකුව ඒ පොලිය අනුපාතයේ වරින් වර අඩු කිරීම නිසා දැන් ක්‍රමානුකූලව අඩු වෙමින් එනවා. එතකොට ඒ රටක ආර්ථික මෙහෙවීමේදී වෙනි අවස්ථාවලට අපි මුහුණ දෙනවා. දැන් ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ බුන්වත්භාවයට ප්‍රකාශ කරනකොට එකපාරම ප්‍රකාශයට පත් කළා. ඒක විශාල ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා මෙවැනි තත්ත්වයන් පවතින දැන් දැනට බැංකුවල විශේෂයෙන්ම විනිමය බිල්පත් පනත තම පරණි පනත. ඉන්දියාවේ තියෙන විනිමය බිල්පත් පනත හා සමානයි අපේ තියෙන විනිමය බිල්පත් පනත. හැබැයි බැංකු ක්‍රම වර්ධනය වෙලා තියෙනවා. මම ඒක උදාහරණයක් කිව්වා. ඉතින් ඒක නිසා මෙවැනි විශේෂ විදුලිදාන පනතක අවශ්‍යතාවය තියෙනවා. මේකේ මම අර මුලින් කිව්ව ද්‍රවශීලතාවයේ ඒ වගේම ප්‍රාග්ධනයේ බුන්වත්භාවයට වෙනත් කාලීන අවදානමකට මුහුණ දෙනවා නම් ඒ බලපත්‍රලාභී බැංකුවක් ඒ निराකරණය කිරීම සඳහා මහ බැංකුවට සහ ආණ්ඩු විසින් ගන්න පුළුවන් යම් යම් ක්‍රියාමාර්ගයන් සඳහා විධිවිධාන සලස්සන්න අවශ්‍ය වෙනවා. දැන් මම මුලින් කිව්වා වගේ දෙවෙනි කාරණේ මේකේ තව මුඛ්‍ය පරමාර්ථයක් වෙනවා. මෙහි තැන්පත් කරුවන් ණය හිමියන් ගණදරුවන් කරුවන්ගේ ආරක්ෂාව සහතික කරන්න. එවැනි අවස්ථාවක් ආවොත් කොහොමද ක්‍රියා කරන්න කියන එක තියෙනවා. එහෙම නැත්නම් අපිට සමාගම් පනතට යන්න වෙනවා. ඒතර මෙතෙන්දී බැංකුවලට ඒ තිබෙන්නා වූ සුවිශේෂ වූ රැකවරණේ බැංකු තුලින් ගණදරුවන් කරුවන්ටත් ලබා දෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවටත් ඒක අවසාන වශයෙන් ඒ ප්‍රතිලාභය එනවා. ඒ නිසා ගරු මුලාසුන්න මන්ත්‍රීතුමනි මෙම බැංකු විශේෂ විධාන පනත දෙවන වර කියවීම සඳහා මම සභාගත කරමින් මගේ කතාව අවසන් කරනවා. අපේ අනිකුත් කතිකින් විසින් වැඩිදුරටත් කරුණු විග්‍රහ කරනවා.
බොහොමත් ස්තුතියි. මීළඟට ඉරාන් වික්‍රමරත්න මන්තුමනි, ඔබතුමා විනාඩි 12ක් කාලයක්
තියෙනවා. Mr. Speaker, I would like to take this opportunity to basically pay tribute to a giant in the business community of this country, Merrill J. Fernando, who is no more. I recall nearly 40 years ago, Dr. Gamini Correa, Secretary General of UNCTAD, talking about the stabilization of primary commodity prices of poor countries because our customers were in richer markets. And because of his inspiration as a student, I wrote a thesis on alternative approaches to tea price stabilization. In that I said brand promotion merely transfers the revenues from one transnational corporation to another and is not of benefit to producers like Sri Lanka. It would be difficult for producers to compete in marketing retail teas as they would face competition from well-established transnationals, but they should seek to gain some control of the marketing system by buying shares in the transnational corporations. Despite the attendant difficulties, another way of ensuring that producer countries' teas are available on consumer country markets would be for producers to establish their own marketing organizations within consumer countries. I had not heard of Merrill J. Fernando when I did my thesis or about Dilma as a brand. Today, Sri Lanka is on the global map of value-added teas, and Dilma has also become a global brand in over 100 countries. A research student's dream has been fulfilled. 3 months ago, I was the beneficiary of a biography, The Story of Ceylon Tea Maker Merrill J. Fernando, Disruptor, Tea Maker, and Servant, which was sent to me. It was only published 3 months ago, and Mr. Fernando is now no more. In the introduction of the book, his sons Dilhan and Malik say, and I'm quoting from the book, "Our father's life story is one that must be told because of its relevance to life in the 21st century. It is the classic tale of a young man with ambition beyond what convention dictated and offers an inspirational guide to ordinary women and men who have big dreams. This is also the story of extraordinary human kindness with a man whose determination, resilience and passion for tea have produced a business grounded genuinely in a commitment to the purpose beyond profit. His life demonstrates the goodness of God in the improbable achievement of an ordinary Sri Lankan in hostile circumstances, driven and delivered by faith. As a Member of Parliament, I have been personally acquainted now with this individual and the MJF Charitable Foundation and the Foundation's Center in Moratuwa. Amongst its numerous social initiatives benefiting more than 60,000 people, mainly in the plantations of this country, I have been touched where there are over 300 children with Down syndrome, autism, cerebral palsy and other developmental disorders have been benefited from daily programs designed to meet wide-ranging individual needs. The Merrill J. Fernando story is a purpose beyond tea. Therefore, we thank God for his life and may he rest in peace. Other api katha karanne me banku vidividana panata pilibandawai. Namuth mama etanata yanna prathamayen ee una dewal agut matak karanna sidu wenawa. Surakshita ratak hadanna nai pacha kiyala balaya aragena me rata bankolot karanna එක එක්කෙනා බාප්පලා පුතාලා අපච්චිලා ඔක්කොම අත ඉස්සුවා. රාජපක්ෂ ටියුෂන් එකෙන් බාගෙට දේශපාලන ඉගෙනගෙන, කබ්‍රාල්ගේ ටියුෂන් එකෙන් බාගෙට ආර්ථික විද්‍යාව ඉගෙනගෙන, දැන් වික්‍රමරත්නගේ ටියුෂන් එකෙන් උපාධි ගන්න හදනවා. බිත්තරෙත් නැති කළා දරුවට, දරුවන්ගේ මස් ටික මාළු ටිකත් නැති කළා, දරුවන්ට බඩගින්න තිබෙනවා, දරුවන්ගේ මන්ද පෝෂණය ඉහළ දැම්මා. ඒ විතරක් නෙමෙයි, දරුවන්ට
ගන්න තිබ්බ බෙහෙත් පෙත්තටත් අර මරබිය ඇති කරලා තියෙනවා. මේක තමයි ඇත්තටම මේ පනත්වලින් මේ මංහිතන්න මේ නිවැරදි කරන්න හදන්නේ. හැබැයි මේක නූල් සූත්‍ර දාලා යටින් රිංගන්න බෑ. ඊයේත් කළේ හෙම වැඩක්. ඒක ඒ ගැටේ නම් ගහන්න බැහැ. ඊයේ අපි ගිය සතියේ ආණ්ඩුවේ විශේෂයෙන්ම කියන්න ඕනේ රාජපක්ෂ ඇමතිතුමා එක්ක වැඩ කරලා මාසයක් විතර අපි ඒ දූෂණ විරෝධී පනතට අවශ්‍ය සංශෝධන ගෙනල්ලා එකඟ වෙලා තර්ක කරලා සහය දීලා ඒකට අපි ඡන්දෙත් දුන්නා. ඊයේ මහා බැංකු පනත ගෙනාවා. අපි ඒ අරමුණෙන්ම ක්‍රියා කළා. නමුත් ඇත්තටම ඒකට අවස්ථාවක් තිබුණේ නැහැ. ඇයි? ඉතිහාසය අරන් බලන්න සාධනීය රටේ අනපනත් ගේන්න සහයෝගය දුන්න විපක්ෂයක් තියෙනවද කියලා. එදා තිබුණේ කතානායකට ගහලා පාර්ලිමේන්තුව පෙරලලා සෙංගෝලිය උස්සලා මිරිස් ගහලා එහෙම තමයි විපක්ෂයක් එදා තිබුණේ. අපි එහෙම නෙමෙයි. වරදට වරද කියලා කියනවා. යමක් හරිනම් අපි ඒකට හරි කියලා කියනවා. ඒ පරමාර්ථයෙන් තමයි ඊයේත් අපි පාර්ලිමේන්තුවට ආවේ. ඒ පනතට අපි යෝජනා කළා යම් කිසි සංශෝධන. නමුත් කිසිම කරුණු කාරණාවක් නැතුව ඒ සංශෝධන එළියට දැම්මා. මට පුදුමයි. අපිට ඊයේ කිව්වා ඒ කෝරම් එකක් තියෙනවා කියලා මුදල් මණ්ඩලයේ මොනිටරි බෝඩ් එකට. මුලින් යෝජනා කළා තිබෙන මොනිටරි බෝඩ් එකේ 11 දෙනෙක්. අපි යෝජනා කළා ඒක 7කට අඩු කරන්න හේතු කරුණු කියන් දුන්නා. නමුත් ඒක 11ක් තියෙනකොට කෝරම් එක 8යි. අපිට හැදලා කියනවා නීතිපති කියනවා කියලා කෝරම් එක තාම 8ට තියෙන්න ඕනි කියලා. කෝරම් එකක් කොහොමද 8ට තියෙන්නේ මුළු සංඛ්‍යාව 7ට අඩු කරනකොට? ওই වගේ බොළඳ කතාවල් කියලා අපරාදෙන් මේ පනතත් අපිට හරියට සංශෝධනය කරන්න තිබුණා. අපි ස්වාධීන මහ බැංකුවක් වෙනුවෙන් පෙනී හිටිනවා. නමුත් ගණන් දිය යුතු මහ බැංකුවක් වෙනුවෙන් අපි පෙනී සිටින්නේ. ඒක බොහොම වැදගත්, බොහොම අත්‍යවශ්‍යයි. නමුත් මේ ඊයේ කරපු වැඩේ ගැන තමයි මම මෙතන කතා කරන්නේ. ඉතින් අපි ප්‍රශ්න කරනවා, ඇයි එහෙම? එක්ක විෂය දන්නේ නැහැ, නැත්තම් මේ වගේ වැඩයි කරන්නේ? මොකද මේ විපක්ෂය අනිත් විපක්ෂ වලට වැඩිය වෙනස්. අපි බලන්නේ හොඳම නීතිය රටට ගේන්න. ඒක තමයි අපි බලාගෙන සිටින්නේ. දැන් අපි දන්නවා අද මෙතන අපි කතා කරන්නේ විශේෂයෙන්ම බැංකු ගැන කතා කරන්නේ, බැංකු විශේෂ විධිවිධාන පනත ගැන. නමුත් මම පොඩ්ඩක් මෙතන මතක් කරන්න ඕනේ මූල්‍ය ක්ෂේත්‍රයේ බැංකු විතරක් නෙමෙයි, බැංකු ශක්තිමත් කිරීම ගැන අපි පෙනී සිටිනවා. මහා බැංකුවට බලය දෙන්න ඕනේ ඒක කරන්න. ඒක වෙනුවෙනුත් අපි පෙනී සිටිනවා. අද බැංකු විශේෂ විධිවිධාන පනත ගේන්නේ මහා බැංකුව ශක්තිමත් කරන්න. බැංකු අධීක්ෂණය කරනකොට බැංකුවක් යට යනවනම් ඒ බැංකුව ගන්න අතට අරගෙන වැඩ කරන්න. මහා බැංකුවේ निराකරණය කිරීමේ අධිකාරී බලය වැඩි කරනවා. निराකරණ ක්‍රියාමාර්ග මේ පනතේ තියෙනවා. ශ්‍රී ලංකා තැන්පත් රක්ෂණ යෝජනා ක්‍රම ගැන තියෙනවා. මූල්‍ය ක්ෂේත්‍ර අර්බුද කලමනාකරණ කොමිටුවකුත් මේකේ සඳහන් කරනවා පත් කරන්න පුළුවන් කියලා. ඉතින් මේක ශක්තිමත් කරන ක්‍රමවේදයක් තමයි මෙතන ඇත්තටම තියෙන්නේ. නමුත් මම මොහොතකට කතා කරන්න කැමැති මේ මූල්‍ය ක්ෂේත්‍රයේ තියෙන ප්‍රශ්න බැංකු හරහා බැංකු දුර්වල කමින් එන ප්‍රශ්න නෙමෙයි. මූල්‍ය ක්ෂේත්‍රයේ විශාල ප්‍රශ්න ගණනක් තියෙනවා. නොන් බැංක් ෆයිනෑන්ෂියල් ඉන්ස්ටිටියුෂන්ස් නැත්නම් බැංකු නොවන සමාගම් ගැන ඉතිහාසයේ බැලුවොත් 1988 ඉඳලා 92 වෙනකන් ෆිනෑන්ස් කම්පැනි 13ක් යට ගියා. 2008 ඉඳලා 2010ට සෙලින්ක්‍රෝ ගෲප් එකට අයිති ඒ කම්පැනි යට ගියා. නැත්නම් ඒව විකුණන්න වුණා. 2018 දී ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් ඒකේ ලොකු ගැටලු ප්‍රශ්න ඇති වුණා. ETI එක පිළිබඳව හැම ඊට පස්සේ ජූනි මාසයේ 2018 සිටි ෆයිනෑන්ස් කෝපරේෂන් එක ඒකේ ගැටලු ප්‍රශ්න ඇති වුණා. ඒක විසඳන්න වෙලා තියෙනවා. 2018 ජූලි මාසයේ ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆයිනෑන්ස් එක වහලා දාන්න සිදු වෙලා තියෙනවා. මාර්තු මාසයේ සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් PLC එක. පෙබරවාරි මාසයේ 2019 වෙනිදී ෆයිනෑන්ස් කම්පැනි වස් සස්පෙන්ඩඩ් ෆ්‍රොම් ටේකින් ඩිපොසිට්ස්. ක්‍රියා කරන්න සිදු වෙලා තියෙනවා. මොකද්ද මේ කියන්න හදන්නේ? ඔව් බැංකු විධිවිධාන පනතක් අවශ්‍යයි. නමුත් බැංකු නවන මූල්‍ය සමාගම් පාලනය කිරීමක් අවශ්‍යයි. මොකද ඒක තමයි ලොකු ගැටලුවකට තියෙන්නේ. මේ මේව කොහොමද මේව ඇත්තටම පාලනය කරන්නේ යන්නේ කියන එක පිළිබඳව විශාල ගැටලු මෙතන තියෙනවා. ඉතින් අපි සුරක්ෂිත රටක් හදන්න ඕනේ. ඒකේ දෙකක් නැහැ. ඒක හදන්න නම් අපි බැංකු වාණිජ බැංකු වලට පමණක් නොවේ මූල්‍ය හා ශුද්‍ර මූල්‍ය ආයතනවලද නියාමන අධිකාරියක් එක්ක මේක මහ බැංකුව හරියට කරන්න ඕනේ. නැත්නම් අපි රජයට යෝජනා කරනවා වෙනත් අධිකාරියක් හදන්න. මේක කරන්න අත්‍යවශ්‍යම අවශ්‍යයි. මොකද නැත්නම් මිනිස්සුන් බොහෝම අමාරුවෙන් සිටින්නේ. අපි දන්නවා අප්‍රේල් මාසේ 2000 සමාවෙ ඔව් අප්‍රේල් මාසේ 22 ෆිච් ශ්‍රේණිගත කිරීම වලදී ෆිච් ශ්‍රේණිගත කිරීම වලින් මේ මේ ගණනාවක්ම පහලට දැම්මා. ෆයිනෑන්ස් ඇන් ලීසින්, බිම්පුත් ෆයිනෑන්ස්, CBC ෆයිනෑන්ස්, සෙන්ට්‍රල් ෆයිනෑන්ස් කම්පැනි, ෆින්ට්‍රෙක්ස් ෆයිනෑන්ස් කම්පැනි, HNB ෆයිනෑන්ස් කම්පැනි, LB ෆයිනෑන්ස් කම්පැනි, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් ෆයිනෑන්ස් කම්පැනි, පීපල්ස් ලීසින් කම්පැනි. මේවා මේ ප්‍රසිද්ධ දේවල් මේ මම පිටත කියන්නේ. නමුත් මම මේකෙන් කියන්න හදන්නේ මේකයි. මම කියන්න හදන්නේ මේවා ශක්තිමත් කරන්න ඕනේ. අපි බැංකු වලින් පෙනිසිටන පමණක් නොවේ බැංකු නොවන ආයතන වෙනුවෙනුත් පෙනිසිරෙනවා. නමුත් ඒවා ශක්තිමත් කරන්න අධිකාරිය තියෙන්න ඕනේ. නැත්නම් මහ බැංකුව මේක ඒ අයගේ අතට අරගෙන මහ බැංකුව ක්‍රියා කළ යුතුයි කියන තැන තමයි අපි සිටින්නේ. ඉතින් මම නැවතත් කියනවා මේක කරන්න යනවා නම් අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. නමුත් මේක ගැන කිසිම පාටක් නැහැ මේකට යොමු වෙනවා කියලා බැංකු ක්ෂේත්‍රයට පමණයි යොමු වෙන්නේ කියන එක. දැන් මේකේ තියෙනවා මහා බැංකුවට බලය දෙනවා. බැංකුව ගන්න පුළුවන් යට යනවා නම් ඩිරෙක්ටර්ස්ලාම මාරු කරන්න පුළුවන්, ෂෙයාර් හෝල්ඩින් එක වෙන කාටරි දෙන්න පුළුවන්, නැත්නම් ඒව විකුණන්න පුළුවන්, නැත්නම් තව සංකල්පයක් ඇතුළු කරලා තියෙනවා බ්‍රිජ් බැංකින් කියලා. ඒ කියන්නේ තව බැංකුවක් හදනවා, ඒකට ලයිසන්ස් එකක් දීලා ඒකට මේවා දාලා ඒක කරගෙන යන්නත් පුළුවන්. තව විදිහකට කිව්වොත් මහා බැංකුවට අති විශාල බලතල දෙනවා. ඒ හරියට පාවිච්චි කළොත් හොඳයි. මොකද අපිට ඕන එක බේරගන්න. නමුත් මම අහන්න ප්‍රශ්නේ ඇවිල්ලා බැංකු නොවන ආයතනත් එහෙම බලාගන්නේ නැත්තේ ඇයි? අන්තිමට කවුද එතනට යන්නේ? අන්තිමට එතන යන්නේ උදේට පොත අරගෙන කඩේට යන පුද්ගලයා යන්නේ. ගිහිල්ලා පොතේ ලියලා කීයක් කර එකතු කරගන්නවා. අද ඒ පුද්ගලයාට ගිහිල්ලා කතා කරපුවම පුද්ගලයා කියනවා අද නම් කවුරුත් ආවේ නැහැ, බඩුවක්වත් ගන්න ආවේ නැහැ කියලා කියනවා. දෙන්න සල්ලියකුත් නැහැ කියලා කියනවා ඒ පුද්ගලයා. එහෙම කිව්වහම ඒ ව්‍යාපාරයේ කුඩා ව්‍යාපාරයේ
නැති වෙනවා. ඔබතුමාගේ කාලයට හර්ෂ සිල්වා මන්තුමාගේ කාලෙත් ලබා දෙන්න
කියලා. ඔව් හොඳයි. ස්තුතියි. එතකොට ඒ ඒ ඒ පුද්ගලයාට ලොකු ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ව්‍යාපාරය නැති වෙනවා විතරක් නෙමෙයි දසදහස් ගණන් කුඩා ව්‍යාපාර නැති වෙලා තියෙන්නේ දැනටම වහලා තියෙන්නේ. දසදහස් ගණන් කුඩා ව්‍යාපාර නැති වෙලා තියෙන්නේ. එතකොට ඒකේ ප්‍රශ්නය තියෙන ව්‍යාපාරයට විතරක් නෙමෙයි සේවකයන්ට නෙමෙයි ඒ පවුල් වලට විශාල ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඕකයි යථාර්ථය. අපි ওই ප්‍රශ්නේ දැන් විසඳන්න බලන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ශුද්ධ මූල්‍ය ආයතන තියෙනවා. ඊට අමතරව ශුද්ධ මූල්‍ය ආයතන රාශියක්ම තියෙනවා. මේ ශුද්ධ මූල්‍ය ආයතන වලින් අපි බැලුවොත් හරිද මේව නියාමනය කිරීමේ ප්‍රශ්නයකුත් තියෙනවා. Microfinance, a death trap to several women. Due to the lethargy and failure of the public sector and regulatory measures, the government had to intervene, incurring rupees 500 million in 2018 alone. Who is responsible for such a debacle? Eda Mangala Samaravira Medituma Ekka Mamat Mudalla Amatya Hitiye. Oya Prashne Aava. Ada E Prashne Eetat Vediya Ugravela Tiyenne. අද අපි දන්නවා මයික්‍රෝෆයිනෑන්ස් ආයතන 507ක් විතර තියෙනවා. ඒ සර්වේ එකක් අනුව සඳහන් කරලා තියෙනවා. ඒ සර්වේ එකේ සඳහන් කරනවා අනුපාතය, පොලි අනුපාතය 225යි කියලා 100ට. 225යි. 125 නෙමෙයි 225යි කියලා සඳහන් වෙනවා. ඉතින් මොනවද මේකෙන් වෙන්නේ? අපි එදා ආණ්ඩුවේ අපි සීමාවක් දැම්ම පොලියට. අපි කිව්වායි පොලිය 30%ක් වෙන්න ඕන කියලා සඳහන් කළා. මංගල මැතිතුමා මේක පාර්ලිමේන්තුව සඳහන් කළා විතරක් නෙමෙයි. ඌ සඳහන් කරලා කිව්වා අපි ලක්ෂයක් දක්වා ණය අර තියෙන අයගේ ඒක අපි කපා හරිනවා කියලා කිව්වා. සමහර අය මාත් එක්ක තර්ක කරලා කියනවා එහෙම ණය කපා හරින්න බෑ පොඩි මිනිහගේ උනත් ගන්න ඕනේ කියලා සමහරට තර්ක කරනවා. මම කියනවා ඔය ලක්ෂය වැඩි කරලා බලන්න ඔය ශුද්‍ර මූල්‍ය ණය අරගෙන තියෙන අයගෙන් කීයකට දෙනවද කියලා. ඒක සසඳලා බලන්න අපේ රාජ්‍ය බැංකු දෙකෙන් පීපල්ස් බැංක් එකෙන් උයි ලංකා බැංකුවෙන් උයි විශාල පරිමාණයෙන් ගත්තේ ණය ගෙවල නැති අයගේ ණය කපා හැරලා තියෙන ප්‍රමාණය බලන්න කියලා මම කියනවා. කපා හැරලා තියෙන ණය ප්‍රමාණය බලන්න කියලා කියනවා. පොඩි මිනිහා ගැන සැලකීමක් නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නය. එදා මංගල සමරවීර මම එතුමා ගැන කියන්න ඕනේ පොඩි මිනිහා ගැන සැලකුවා. මේක හිතනවට වැඩිය විශාල ගැටලුවක් ප්‍රශ්නයක්. Announcing the first of its kind, this is what the minister said that day. An estimated 75,000 women who obtain loans from finance companies and microfinance companies that are members of the Lanka Microfinance Practitioners Association. Then there are 3 months in arrears as of 30th June 2018 are entitled to receive the debt relief up to a ceiling of 100,000 rupees. Then more than 200 women had died of suicide as they had to face sexual violence at the hands of microfinance lenders. Other e prashne hita wediya ugrai man ie ahagena hitiya rajema mantri woru meka gana katha karanawa lingika balapam athi karala thiyenawa kiyala kaanthawanta meka 2018 would be the siddhiya kiyan thamai mama metana sadahan kale karala me siyadivi nisa nasa gatta kiyala එදා මුදල් ලැබිතුමා කිව්වා 200කට වැඩිය හිටියා කියලා. අද ඒ ප්‍රශ්නය ඊට වැඩිය බරපතලයි. ඒකයි අපි තීරණය කළේ අද මේක ගැන කතා කරන්න ඕනේ, මේක මිදුන්පත් කරන්න ඕනේ. මේක ගැන රජය යම් කිසි පියවරක් ගන්න ඕනේ. ලොකු ව්‍යාපාරය ව්‍යාපාරිකයා බලා ගන්න එක විතරක් නෙමෙයි. මේක අපිට හුඟක් වෙලාවට අපිට පැටලෙන්නේ අපි ඇවිල්ලා කියනවා එක එක කෙනා ඇවිල්ලා මේ කතා කරනකොට කියනවා මේක IMF එකෙන් කිව්වා. ඒක නිසායි අපි කරන්නේ කියලා. ඒක නිසා මේක කරන්න ඕනේ කියලා. අපි IMF එකේ න්‍යාය පත්‍රයට යට වෙන්න ඕනෙත් නැහැ. වෙන රටවල් වල තියෙන න්‍යාය පත්‍රයකට යට වෙන්න ඕනෙත් නැහැ. ආදර්ශය ගන්න පුළුවන් සාර්ථක රටවල් වලින් ඒකේ දෙකක් නැහැ. ඒක අරගෙන කරන්න ඕනේ. නමුත් ලංකාවට සුදුසු විදියට අපි මේ නීතිය හදා ගන්න ඕනේ. ඊ අපේ තර්කයේ වුණේ ඒකයි. අපේ රට සුදුසු විදියට නීතිය හදා ගන්න ඕනේ. ඉතින් අපිට ගැටලුවක් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ මහා බැංකුවේ ස්වාධීනත්වය ගැන. නමුත් අපිට ගැටලුවක් ප්‍රශ්නයක් තිබුණා වගවීම ගැන ගැටලුවක් ප්‍රශ්නයක් තිබුණා. වගවීම මදි කියන එක. ඒ නිසා අපි ඒක සඳහන් කළේ මහා ඔය මහා බැංකුවෙන් අර්ධ උදේට 8ට හම්බ වෙනවා. 8ට හම්බ වෙලා සාමාන්‍යයෙන් තීරණය කරනවා බොන්ඩ්ස් කීයක් ගන්නවද බිල්ස් කීයක් ගන්නවද.
Honorable member, this 7 minutes of mine also if you can have.
Okay. බොහොම ස්තුතියි. එතකොට හරිද? එතකොට මම ගන්නේ නැහැ. ඔබතුමා කතා කරන්න. Thank you very much. එතකොට මහා බැංකුවෙන් හරිද? අපි ගන්නවා. ඒ වෙලාවට තීරණයක් ගන්නවා මොනිටරි බෝඩ් එක. මොනිටරි බෝඩ් එක අරගෙන තීරණය අරගෙන කියනවා.
You have only 2 more minutes.
හරි. ඉන්ටරස් රේට් එක මෙච්චරයි, ඊල්ඩ් එක මෙච්චරයි, ප්‍රමාණය මෙච්චරයි හරිද කියලා ගන්නවා. මේවා ඇවිල්ලා price sensitive information කියලා කියනවා. එදා කැහැගුවානේ රට වටේම ගිහිල්ලා මොකද්ද බැඳුම් කර වංචාවක් තිබුණා කියලා 2015 දී ඒක පාවිච්චි කරලානේ මේ 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 බලයටපත් උනේ. ඒක ප්‍රධාන මාතෘකාවක් වුණානේ. ඔය බැඳුම් කර වංචාව එදා විතරක් නෙමෙයි ඕක අවුරුදු 20කටම තිබිලා තියෙනවා. කොහොමද ඒක වෙන්නේ? අර මම කිව්වා වගේ උදේ හම්බ වෙලා අර තීරණ ගන්නවානේ. ඒක අරගෙන ඒ විස්තර යනවා බ්‍රෝකර්ලාට, ප්‍රයිමරි ඩීලර්ස්ලාට. ඊට පස්සේ තමයි වෙළඳපොළ විවෘත වෙන්නේ පැයකට විතර පස්සේ. එතකොට ඒ අය ඒකෙන් ප්‍රයෝජනය ලබනවා. එදා වෙච්ච දේ ගැන මේ කතා කරන්නේ. එතකොට අපි ඉල්ලීම කළේ මොන්ටරි බෝඩ් එක කුඩා කරලා තියලා ඒකට වග කියන්නේ මොන්ටරි බෝඩ් එකක් කරන්න කියලා කියන එක ප්‍රධාන හේතුවක් ඇවිල්ලා අපි මේ වංචාව දූෂණය මේ රටේ අඩු කරන්න ඕනේ. හැමතිස්සෙම වගවීම ගැන බලන්න ඕනේ. ඉතින් අපිට එදා තිබුණ ප්‍රශ්නේ ඒකයි. ඉතින් මම නැවත කියනවා මහා බැංකු විශේෂ විධිවිනාන පනතට අපි විරුද්ධ නැහැ. විරුද්ධ වෙනවට විරුද්ධ වෙන විපක්ෂයක් නෙමෙයි. අපි විරුද්ධ නැහැ. නමුත් අදත් අපි ශක්තිමත් කරන්නේ මහ බැංකුවයි. ඒකයි අපි කිව්වේ මහ බැංකුව ගණනය කිරීම, මහ බැංකුව ගණන් දෙන්න ඕනේ කියන එක හැමදෙස්සම ශක්තිමත් කළ යුතුයි කියලා අපි කිව්වේ. ඒ වගේම මගේ ඉල්ලීම ඇවිල්ලා බැංකු නොවන ආයතන පිළිබඳව හොයලා බැලලා මහ බැංකුව වගකීම ගන්න, නැත්නම් රජයෙන් නැවත ඉල්ලනවා අලුත් අධිකාරියක් හදන්න, ඒ අය නියාමනය කරන්න සුතීමට ලබා දුන්න කාලය පිළිබඳව.
බොහොම ස්තුතියි.